නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව තුළින් කීකරුකම කියන ගුණධර්මයේ වැඩෙන්නේ කොහොමද? මෛත්‍රී භාවනාව කරනකොටගෙන කීකරුකමේ පරිපූර්ණත්වය ලබන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී භාවනාව වඩන මේ භාවනා යෝගියා දන්නේ නැහැ තමන් තුළ අකීකරුකමක් තියෙන බව. කුමක් හේතු කොටගෙනද මේ භාවනා යෝගියා භාවනාව පටන් ගන්නේ? යෝගාවචරයා කියන මට්ටමින්, ඒ කියන්නේ පුතිජන ස්වභාවයෙන්. මේ භාවනා යෝගියා හිතනවා මම ගොඩාක් භාවනා කරන කෙනෙක්, මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්, පැය ගාණක් භාවනා කරනවා, සිල්වත් කෙනෙක් කියලා තමන්ට නැති වටිනාකමක් දීලා, තමන්ට නැති ගුණධර්මයක් තමන්ට දීලා, තමන්ට විශාල ලොකු වටිනාකමකින් යුක්තව බලන්න පුරුදු වෙනවා. නමුත් මේ භාවනා යෝගියා ටික කාලයක් මේ භාවනා කර කර ඉන්නකොට භාවනාවත් එක්ක එයාගේ කාලයත් එක්ක එයා කල්පනා කරනවා, මමත් නම් අවුරුදු 5000ක් භාවනා කරනවා, සෑහෙන කාලයක් භාවනා කරනවා, ඒත් මොකවත් වෙනසක් නැහනේ. එදා හිටපු මමනේ තාම ඉන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා කියලා, දාන සීල භාවනා කියලා. කොයි ඒව මොකවත් ඇදෙන්නේ නැහනේ. එහෙනම් භාවනා කරනකොට සිත නිවෙන්න ඕනේ, ප්‍රඥාවට සමවදින්න ඕනේ, සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් කියන මාර්ගඵල අතරක් ගැන දේශනා කරනවා. මම මොකවත් ලැබෙන්නේ නැත්තම් මං යන මාර්ගයේ වැරදි දන්නේ නැහැ, මම මොනවද කරන්නේ දන්නේ නැහැ කියලා මේ භාවනාව පිළිබඳව විශාල අවධානමක් යොමු කරනවා. අපි දැකලා තියෙනවා වඩු කර්මාන්තයක යෙදෙන යම්කිසි ගී පින්වතෙක් තමන්ගේ නිර්මාණය කරගෙන යනකොට පුංචි ඇදයක් තියෙනවා නම් එයා දන්නවා මේ ඇදේ වෙන්න ඇත්තේ අන්න ආවල් තැනින්. එහෙනම් ආවල් තැනින් පුංචි කණක් අඩු කෙරුවා නම් මේ ඇදේ හරියනවා. එහෙනම් යම්කිසි තැනක පොඩි වෙනසක් තියෙනවා නම් එයා දන්නවා ආවල් තැන් දෙකට තට්ටු දෙකක් දැම්ම නම් මේක ඇතුළට බයිනවා, ඒ මොනවත් මේක හරියට නිකන් ඈපියා ගත්තා වාගේ වෙනවයි කියලා. එහෙනම් බලන්න අපේ කර්මාන්තයේ දෝෂක් තිබුණාම ඒ දෝෂයේ තියෙන භාණ්ඩේ විසි කරන්නේ නැහැ, ඒක පළල දරට ගන්නේ නැහැ. දෝෂයේ තියෙන තැන හොයලා නිදොස් කරපු ගමන් ඒක අලංකාරයකින් යුක්ත නිමි භාණ්ඩයක් බවට පත් වෙනවා. අන්න මේ අවබෝධය ලෝකෝත්තර ජීවිතේ මේ යෝගාවචරයාට දැනෙනවා. එහෙනම් මම මේ වඩන භාවනාව ගොඩාක් වෙලා වඩනවා, අවුරුදු ගණන් වඩනවා, ප්‍රතිඵල නැත්තේ මොන හේතුවද කියලා බලනකොට එයා කර්මයට කීකරු වෙන්නේ නැහැ කියන ධර්මතාවය වැටෙනවා. එහෙනම් තමන් භාවනා කරනකොට මේ අසකන දිව නාසය සමසිත නිසා ඇති කරගත්තා වූ අතීත කාල කර්ම, මේ වර්තමාන මොහොත තුළ ඇති කරගන්නා වූ කර්ම, තමන්ගේ තැම්පතු නිසා මතුවෙන්න තිබෙනා වූ අනාගත කර්ම කියන ත්‍රිකාලික කර්මයාට මම කීකරුනේ, කීකරුණා නම් මේ ප්‍රශ්නේ විසඳනවා කියන අවබෝධ ඥානෙ පාළ වෙනවා. ඒ කියන්නේ එයා සෝවා මාර්ගයට වැටුණා කියන එක. එහෙනම් මෛත්‍රී භාවනාව නැවත නැවත වඩන මේ භාවනා යෝගියාට එකපාරටම අවබෝධයක් ඇති වෙනවා. එහෙනම් මම මේ මෛත්‍රී කරනකොට යම්කිසි කෙනෙක් මෙනෙහි කරනකොට පුදුමාකාර විදියට ඇඟ වෙවුලනවා, තරහා ඌලගෙන ඉන්න බෑ. ඇයි මගේ ජීවිතේ විනාශ කරේ අසුවලා, මගේ භාර්යාවට කරදර වුණා, දරුවන්ට කරදර වුණා, අම්මා තාත්තට කරදර වුණා, මාගේ ඉඩම බලාත්කාරයෙන් අරගත්තා, මාගේ ව්‍යාපාර කටයුතු විනාශ කළා. මේ මිනිසයා කෙරේ මෛත්‍රිය වඩනකොට ඇඟ වෙවුලනවා තරහින්. ඒත් මෛත්‍රී කරනවා, නැවත නැවත මෛත්‍රී කරනවා, තරහ එක්ක මට පවත්වාගෙන මෛත්‍රී කරනවා ඒත් මාර්ගඵල හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි දෙන මෛත්‍රිය අතුරාටත් මිතුරාටත් එක වාගේ යන්නට ඕනේ. එහෙනම් අතුරාට එක විදියකටත් මිතුරාට ගොඩාක් සෙනෙහසෙන් පිළිලා ලෙන්ගොත් කමිනුත් යනවා නම් ඒ මෛත්‍රියේ යම්කිසි දෝෂයක් තියෙනවා. එහෙනම් මම මෛත්‍රියේ භාවනාව වඩනකොට සුවපත් වේවා තුළ දෝෂ තියෙනවා. නිදුක් වේවා තුළ දෝෂ තියෙනවා. නිරෝගී වේවා කෙනකේ දෝෂ තියෙනවා. එහෙනම් මේ දෝෂවලට හේතුව තමයි මේ හැම දෙයක්ම කර්මානුරූපී නිර්මාණය වෙලා ගනුදෙනු කරනවා. මේකට මම කීකරු වෙන්නේ නැහැ. මේ කීකරු නැතිකම තමයි මේ ප්‍රශ්නේ කියලා එයා කල්පනා කරන කොහොමද මේ කීකරුකම හදන්නේ? කීකරුකම හැදුවත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ විසඳෙනවා. හේතුව මේ ඇසකන දිවනාසය සමසිතෙන් තමයි කර්ම පරිසම් දෙන්නේ. යම්කිසි කෙනෙක්ගෙන් ආනවා කය රිදෙනවද? කොහාටද පරිසම් දුන්නේ? මගේ කයට පරිසම් දුන්නේ. හිත රිදෙනවද? මොනවද කොහාටද පරිසම් දුන්නේ? කනට ශබ්ද ටිකක් ඇහුණා ඒ නිසා හිත රිදෙනවා. දැන් රිදෙනවද හිත? ඔව්. දැන් මොනවද පරිසම් දුන්නේ? අශෝභන දේවල් දැක්කා, අසත්පුරුෂ දේවල් දැක්කා ඒ නිසා හිත රිදෙනවා. එහෙනම් දැන් හිත රිදෙනවද? ඔව්. කන්න බැරි චිත්ත කැම ටිකක් අම්බුණා ඒ නිසා හිත රිදෙනවා. එහෙනම් මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයෙන් තමයි කර්ම නිර්මාණය වෙන්නේ. පරිසම් දෙන්නේ ආයතන හයටමයි. එහෙනම් මොනවද කිව්වේ ඒක කියවෙනවා. මොනවද ඇහුනේ ඒක නැවත නැවත ඇෙනවා. මොනවද පෙනුනේ ඒක නැවත නැවත පේනවා. ඒ නිසා තමයි අපි යම්කිසි මිනිසෙකුගේ අඩුවක් දැකලා අනේ මේ මිනිසයා දුස්සීලයක අසත්පුරුෂයෙක් කියලා එයාව අසත්පුරුෂ කෝණයෙන් දැක්කාම ජීවිත කාලේ මේ මනුස්සයා අසත්පුරුෂයෙක් විදිහටමයි පේන්නේ. දකින දකින කොට අසත්පුරුෂ භාවය මෙනෙහි වෙනවා. බැරි වෙලාවත් යමෙක් දිහා දැකලා අනේ ගුණයාපත් මනුස්සයා, සිල්වත් මනුස්සයා, දුර්ලභ ගණයේ මිනිසත් බව හදපු සත්ත්වයා, එහෙනම් මේ වගේ උත්තරීතර මනුස්සයෙක් අපට හම්බ වුණා කියලා සන්තෝෂයෙන් ධර්මානුකූල ඉතලා බලන්න. එයා මොනම වැරද්ද කෙරුවත් අපට ඒක පේන්නේ නැහැ. ඒ මනුස්සයාගේ වටිනාකම ඉදිරියේ ඒක අතුරුදාන් වෙලා යනවා. මේ විදිහට මේ ලෝකයේ හැම නාමයක් රූපයක්ම අපේ කර්මානුරූපිය පරිසම් දෙනවා. ඒකට ඔයේ යන්න ඇරලා සාදුකාර දිදී ගාක්කට වාඩි වෙලා කියනනම් ඒ කාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනවම් පාන්න පුළුවන්, අරියත් බෝධියට පත් වෙන්න පුළුවන්. මම මේ කර්ම වලට කීකරු වෙන්නේ නැතුව නෑ එහෙම වෙන්නේ කොහමද? මේමයි වෙන්න ඕනේ. එයාට කොහමද එහෙම කරන්න පුළුවන්? මේමයි යාට කරන්න ඕනේ. එයාට අයිතියක් නෑ මේකට ඇතුළන, මේක අපේ සීමාව කියලා අන්න එයා ඒ කර්මය වෙනස් කරනවා. එයාට ඕනෑ විදියට අලුත් අලුත් කර්ම හදලා එයාට ඕනෑ විදියට ලෝක හදාගෙන නඩත්තු කරනවා. මෙන්න මේ ධර්මතාවයේ අවබෝධ වෙනවා. මේ අවබෝධ ඥානයට පාළ වෙනවා. ඒ කියන්නේ එයා මේ කර්මය පිළිබඳ අදාගත්තා වූ ඒ අවබෝධයම ඥානය බවට පත් වෙලා සෝවාන් ඵලයට පත් වෙනවා. නිවනට එකම මාර්ගය මොකද්ද කියලා ඇහුවාම එයා කියන හරියටම මට ස්ථිර වශයෙන්ම තේරෙනවා නිවනට තියෙන එකම මාර්ගය මොකවත් අලුතෙන් හදන්න එපා, මොකවත් කරන්න එපා, වාඩි වෙලා මේ හැම කර්මයක්ම වෙච්ච දේවල් පරිසම් දෙනවා, සන්තෝෂයෙන් ඒවට ගෙවිලා යන්න හරින. ගෙවිලා ගියාම ඉපදෙන්න කරුණ කර්මයක් නැහැ, ගෙවෙන්න කර්මයක්වත් නැහැ. ඒකාන්ත වශයෙන්ම වැඩනිමා වෙලා අරියත් බෝධියෙන් පිරිනවම් පානවා. එහෙනම් මේක තමයි නිවනට එකම මාර්ගය කියලා යට ප්‍රත්‍යක්ෂ වෙලා නිවන් මාර්ගයේ සැක නැතිව ප්‍රත්‍යක්ෂ වෙලා සෝවාන් ඵලයටපත් වෙලා. එහෙනම් මේ භාවනා යෝගියා නැවත නැවත කල්පනා කරනවා මම මේ ලෝක සත්‍යයට සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ දෙනවා. එහෙම දෙන දෙන හැම මොහොතෙම මට යම්කිසි ක්ලේශයක් නිර්මාණය වෙනවානේ, කර්ම අලුතෙන් හැදෙනවානේ. මොනවද මට ඇදෙන කර්ම කියලා බලනකොට එයාට තේරෙනවා එයා සුවපත් භාවයේ දානයක් කොට පූජා කරනවා, නිදුක් භාවයේ දානයක් කොට පූජා කරනවා, නිරෝගී භාවයේ දානයක් කොට පූජා කරනවා. ලෝක සත්‍යයට මගෙන් යාපතක් වෙනවා, ලෝක සත්‍යයට මං උදව් කරනවා කියන මානසික ඇඟීම තුළ, ඒ ලෝභසාගත චෛතසිකය තුළ, ඒ කුසල් බලාපොරොත්තු චෛතසිකය තුළ එයා දන්නේම නැතුව කර්ම නිර්මාණය වෙමින් පවතිනවා. අන්න මේ අවබෝධ ඥානය පාළ වුණාම එයාට තේරෙනවා එහෙනම් මම දෙනවයි කියන අවබෝධය තුලින් දෙන නිසා, මම මේ දේවල් දෙන්නේ යාපත් නිසා, මම ගොඩාක් යාපත් දේවල් ලෝකයට දෙනවයි කියන මතකයෙන් බලාපොරොත්තුෙන් දෙන නිසා මම නොදැනුවත් මම කර්ම හැදෙනවා. එහෙනම් කර්ම වලට කීකරු වෙලා ගෙවෙන්න ඇරිලා නැහැ. මම අලුත් අලුත් කර්ම හදාගෙනයි මේ ඉඳලා තින්නේ කියන අවබෝධ ඥාණයට පත් වෙනකොට එයා සකෘදාගාමි මාර්ගයට වැටෙනවා. එහෙනම් මං කොහොමද මේ අවබෝධයට පත් වෙන්නේ? කොයි ආකාරයෙන්ද මං කර්ම නිර්මාණය නොවි දෙන්නේ කියනකොට එයා මේ ලෝකේ හැම දෙයක්ම බලාපොරොත්තු රහිතව දෙනවා. මම කිසිම බලාපොරොත්තුවක් නැතුව සුවපත් භාවයේ පූජා කරමි. කිසිම බලාපොරොත්තුවක් නැතුව නිදුක් භාවයේ පූජා කරමි. කිසිම බලාපොරොත්තුවක් නැතුව නිදුක් භාවයේ නිරෝගී භාවයේ පූජා කරමි කියන මේ මානසිකත්වය තුළ ඉඳගෙන එයා හැම දෙයක්ම පූජා කරනවා. එහෙනම් දැන් එයාට තේරෙනවා ගෙදරට ගියන් එයාගේ පඩිය ගෙදරට දුන්නාම ඒකෙන් කිසිම බලාපොරොත්තුවක් නැති නිසා ඒගොල්ලෝ මොනවා කෙරුවත් එයාට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කඩචෝරු කෑවත් ඒ මුදලෙන් දානමාන දුන්නත් ඒක අංගා ගත්තත් එයාට ප්‍රශ්නයක් නැහැ. හේතුව බලාපොරොත්තුවක් නැතුව දීලා තියෙන්නේ. එහෙනම් එයාට ප්‍රශ්නයක් තිබුණා එදා බලාපොරොත්තු ඇතුව දුන්නා ගේ හදාගන්න ඉතුරු කරගන්න ඕනේ අනාගතයට කීයක් හරි ඉතුරු වෙන්න ඕනේ පුටු මේස මොකවත් නැහැ බඩු මුට්ටු ගන්න කීයක් හරි ඉතුරු කරගන්න ඕනේ එහෙනම් එකෙන් රෙදිපිලි ගන්නකොට අනවශ්‍ය බඩු බාරාදේ ගන්නකොට පුදුමාකාර දර තරහා යනවා වටිනා දෙයකට අනාගතයට ඉතුරු කරගන්න මේ විදිහට වේදම් කළා හරි යනවාදයි කියලා විශාල ප්‍රශ්න වලට පැටලෙනවා එහෙනම් මේ බලාපොරොත්තු ඇතුව දෙන එකයි බලාපොරොත්තු නැතුව දෙන එකයි පිළිබඳ අවබෝධතා ඥානය පාළ වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා හරියටම හරි එහෙනම් මම මේ හැම දෙයක්ම බලාපොරොත්තු ඇතුව දීලා තියෙනවා. ඒ නිසා තමයි මේ භාවනාවේ ප්‍රතිඵල නැත්තේ අදහිඳලා බලාපොරොත්තු නැතුව දෙනවායි කියන මානසිකත්වයෙන් ඒ අවබෝධතා ඥානයෙන් දෙනකොට එයා සකෘදාගාමි ඵලයටපත් වෙනවා. මේ විදිහට මේ භාවනා යෝගියා කල්පනා කරනවා සියලු සත්වය සෝපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවණින් සැනසෙන්න මම මේ භාවනාව හැමදාම වඩනවා. එහෙනම් මේක කර්මානුරූපී බැලුවාම කොයි ආකාරයට සිදුවෙන්නේ කියලා බලනකොට හැමතැනින්ම මේ මෛත්‍රී භාවනාව යාට පේන්න ගන්නවා. එතකොටයි යාට තේරෙන්නේ මම අනාගාමි මාර්ගයට ඵලයට පත් වෙමින් සිටිනවා. දැන් මගේ ප්‍රඥාව වැඩි වෙමින් පවතිනවා. මේ භාවනාවේ මට දැන් මාර්ගඵල හම්බෙලා මට අවබෝධය වැඩි වෙලා ප්‍රඥාව පාළ වෙලා එදා මේවා මොකවත් මට පෙනුනේ නැහැ. දැන් මට මෙන්න මේම පේනවා. කුමන ආකාරයටද මේ සෑම ගහක් කොළක්ම මෛත්‍රී භාවනා කරනවා. ඒක තුලින් කීකරුකම වඩනවා. මොකද්ද ඒගොල්ල වඩන කීකරුකමේ මෛත්‍රී භාවනාව? සියලෝම දූවිලි ටික උරල අරගෙන ඒවා තමන්ගේ කොළවල අරිත වශයෙන් තැම්පත් කරගෙන ප්‍රාණවායුව මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් දෙනවා. දුස්සීලයටත් එක වගේම ප්‍රාණවායුව දෙනවා. එහෙම වගේම සීලවන්තයාටත් එක වගේම ප්‍රාණවායුව දෙනවා. මේ ගස්කොළන් සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ මේගොල්ලෝ කොළවලින් මේ පොළවට එවන දෙනවා. ඒක යට ඉන්නේ දුස්සීලයාද සීලවන්තයාද කියන ප්‍රශ්නයට නෑ. එහෙනම් ලෝක සත්‍යයට මෙයා සම්පූර්ණ එවන වශයෙන් දෙනවා. මේ ගස්කොළන් වලින් දෙන ආලෝකය එවන කොච්චරද කියලා කිව්වනම් රකවරණය කොච්චරද කියලා කිව්වනම් මොනතරම් කුරුල්ලෝ සත්තු සිව්පාවෝ මේකේ ලගිනවද? ගෙවල් අදාගෙන පදිංචි වෙලා දරුව හදාගෙන සන්තෝෂයෙන් ඉන්නවද? එහෙනම් ඒගොල්ලන්ගේ පවුල පිටින් ඒ ගේ පිටින් එයා දරාගෙන ඉන්නවා. කවදාවත් කිසිම දුකක් කරදරයක් එයාට නැහැ. නමුත් අපට යම්කිසි බරක් දුන්නාම කිසිම වැඩක් පලා කරන්නේ නැති මිනිහෙක් වෙන්නලා මේ මිනිහයාට තුන් වේලම කණ්ඩ බොණ්ඩ දීලා බලාගන්න කියලා කිව්වම අපට යන තරහ, ඇයි මේ මිනිහයාට කණ්ඩ දෙන්න මට අම්බ කරන්න පුළුවන්ද? මේ මිනිහ අපේ ඥාතිය මිත්‍රය නෙමෙයි, මේ පාර යන මිනිසුන්ට කැම දීලා හරියනවදයි කියලා අපි නානක් ප්‍රකාර ද්වේෂසාගත වෛරසාගත සිතිවිලි වලින් අපි කෝපයටපත් වෙනවා. එහෙනම් බලන්න මේ ගස්වල කුරුල්ලෝ ඇවිල්ලා කූඩු හදනවා. මේ ගස් කියනවද ඕගොල්ලෝ මොකටද අපේ ගෙවල් අපේ ඉඩම ඇවිල්ලා කූඩු හදන්නේ? ඔයා ඕගලන්ව උස්සාගෙන ඉන්න මට වැඩක් නැද්ද? ඇයි මට කරදර කරන්නේ කියලා කවදාවත් කියන්නේ. ඒගොල්ලන්ට රැකවරණය දෙන්න, ආරක්ෂාව දෙන්න මට අවස්ථාවක් පාළෝනා කියලා සන්තෝෂයෙන් ඒ කූඩුවත් එක්ක ඒ කුරුල් පැටව ටික දරාගෙන ඉන්නවා. ඕනතරම් මිනිස්සු ඇවිල්ලා ඒ ගය හතු කපාගෙන යනවා, කොළ කඩාගෙන යනවා, පොතු කපාගෙන යනවා, මල් කඩාගෙන යනවා. ඒත් ඒ ගානමේ කවදාවත් අපට විරුද්ධව වචනයක් කියන්නේ මොනතරම් දුක් දුන්නත්, මොනතරම් වේදනා දුන්නත් ඉතුරු වෙලා තියෙන එක අත්තද? ඒ අත්තෙන් මං සෙවණ දෙනවා. ඒ අත්තෙන් මං මේ ලෝක සත්‍යයට ප්‍රාණවායුව නිස්පාදනය කරනවා. කිසිම අමනාපයක් මං ලෝකේ සත්‍යයත් එක්ක නැහැ. හැමදේම මගේ කර්මයට අනුව වෙන්නේ කියලා විඳදරාගෙන ඉන්නවා. අන්න මේ ඥාණය පාළ වෙනවා. එහෙනම් මේ ක්‍රමයට මෛත්‍රී භාවනා කළ යුතුයි. මේ தත්ත්වයට මාගේ මානසිකත්වයේ පත්‍ය යුතුයි. එහෙම වුණොත් තමයි මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ. එහෙම වුණොත් තමයි මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වෙන්නේ. නැත්තම් මේ වැඩ ටික මට ඉවර කරන්න බෑ කියන ඒ ප්‍රඥාවට සමවදිනකොට එයාට වැටහෙනවා මේ හැම දෙයක්ම ගාක්කොලක් වාගේ කිසිම දැනුමක් නැතුව කිසිම බලාපොරොත්තුවක් නැතුව ගස්කොලන් ආස්වාස ප්‍රාස්වාස කරන්නේ කොයි විදියටද? ඒ විදියට මම මේක ආස්වාස ප්‍රාස්වාස කළ යුතුයි. එහෙනම් සුවපත් වේවා කියන එක මගේ ආස්වාසය ප්‍රාස්වාසය, නිදුක් වේවා කියන එක ආස්වාසයක් ප්‍රාස්වාසයක්, නිරෝගී වේවා කියන එක ආස්වාසයක් ප්‍රාස්වාසයක්. එහෙනම් මේ විදියට මම මගේ ජීවිත කාලය පුරාම මම මේ ගාක්කොලක් වාගේ ඉඳගෙන මේ මෛත්‍රී භාවනාව ජප කරමි කියන ඒ අවබෝධ ඥාණයටපත් වෙනකොට එයා අනාගාමි ඵලයටපත් වෙලා, එනම් අනාගාමි වෙච්ච කෙනා තුළ තථාගතයන් වහන්සේ දේශනා කරනවා බොහොම සියුම් අඩුපාඩු වැරදි තියෙනවා, ඒක හදාගන්න විතරයි යට අවශ්‍ය තියෙන්නේ, ලොකු වැරදි මොකවත් නැහැ, සේරම ඇදිලා. එනම් මේ භාවනා යෝගී උත්තමයා කල්පනා කරනවා මේ භාවනා වඩන්ඩ යනකොට මම ඔයේ කිය කියිටියා අතුරන්ට අඩුවෙන් කිව්වා, මිතුරන්ට වැඩියෙන් කිව්වා, අම්මා තාත්තාගේ අඩුපාඩු මන් දන්නවා, පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තට මෛත්‍රිය නොකර හිටියා, නිකම් පාර යන කට්ටියට මෛත්‍රි කළා, මම කරපු වැරදිවල මම කරපු අඩුපාඩුවල තරම දැන් දැනගෙන යා දුක් වෙනවා, මොනතරම් අඩුපාඩු මන් තුල තිබිලා තියෙනවද, මං වඩන භාවනාවේ මොනතරම් කඩතොළු තිබිලා තියෙනවද, දැන් තමයි භාවනාව හරියට කෙරෙන්නේ, කිසිම බලාපොරොත්තුවක් නැතුව මොකවත් නැතුව මම භාවනා කරමි, දැන් භාවනාව හරි කියනකොට එකපාරටම යාට අවබෝධ ඥානයක් පාළ වෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව කිසිම අරමුණක් නැතුව මොකටද මේක කරන්නේ? එහෙනම් අරමුණක් නැතුව කරනවා කියන අරමුණ තියෙනවා නේද? බලාපොරොත්තු නැතුව යමක් කරන්නේ නැහැ. එහෙනම් මම කිසිම දෙයකට අවුවෙන්නේ නැතුව කරන්න ඕනේ කියන බලාපොරොත්තුව නේද මේ භාවනාවට මුල කියන ඥානය පාළ වෙනකොට යට නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ වෙනවා. එනනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ හැම දෙයක්ම නිරෝධ කරන්න ඕනේ, ඉවර කරලා දාන්න ඕනේ. එහෙනම් මම තාම නඩත්තු කරනවා, නඩත්තුවත් එක්ක බලනකොට මං ඉවර වෙලා නැහැ. එහෙනම් ඉවර වෙන්න මම මොනවද කරන්න ඕනේ? මෛත්‍රී භාවනාව ඉවර කරන්න ඕනේ, මෛත්‍රී භාවනාව අවසන් කරලා දාන්න ඕනේ කියන අදහස එනකොට එයා සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ කියන ඒ තුනම අත්හැරලා දානවා. ඒ තුනම අත්හැරලා දැම්මට පස්සේ එයා අරියත් මාර්ගයට වැටෙනවා. මේ අරියත් මාර්ගයට වැටිච්ච මේ භාවනා යෝගියා කල්පනා කරලා බලනවා මම දැන් මොනවද කළ යුත්තේ? කිසිම දෙයක් කළ යුතු නැහැ. මේ ලෝකේ පවතින්නේ මොනවද? මෛත්‍රී භාවනාව, කරුණාව, දයාව. මා පොළවේ මෛත්‍රිය කොච්චරද අපි උසුලාගෙන ඉන්නවා? වායුවේ මෛත්‍රිය කොච්චරද අපි ජීවත් කරවනවා? මා පොළවේ වතුරවල මෛත්‍රිය කොච්චරද මේ මා පොළවේ කෑම නිස්පාදනය කරනවා? ආලෝකයේ මෛත්‍රිය කොච්චරද අපට ජීවත් වෙන්න උණුසුම සපයනවා? එනනම් මේ සතරමා භූතයාගේ මෛත්‍රිය මාතුලක් තියෙනවා. මමත් මේ සතරමා භූතයා. එහෙනම් ඒ සතරමා භූතයයි මේ සතරමා භූතයයි දෙන්නම එකයි නං මම මොකටද අමුතුවේ මෛත්‍රිය පඩන්නේ? ඒ මෛත්‍රිය මාතුල පවතිනවා නම් මමත් ඒ මෛත්‍රිය නිර්මාණය වෙච්ච නාමයක් රූපයක් නං මේක තුල ඒකම පවතිනවා, ඒක තුල මේක පවතිනවා. එහෙනම් කිසිවක් කිසිම මොහතක වඩන්න අවශ්‍ය නැහැ කියලා ඒ Nirodha Gaminiත්වයට පත් වෙනවා. මේ අවබෝධයට පත් වුණාම මේ භාවනා යෝගියා තමන් මේ ලෝකේ ඉන්නවා හැම දෙයක්ම මෛත්‍රිය වශයෙන් පේනවා. එහෙනම් තමන්ම මෛත්‍රිය වෙලා තමන් මේ ලෝකේ ඉන්නවයි කියලා කියන්නේ මෛත්‍රිය මේ ලෝකෙටම ලැබෙනවා කියන එක. එහෙනම් මේ අවබෝධ ඥාණයට පත් වුණාම උන්වහන්සේගේ පුද්ගල ස්වභාවය, ඒ මාන්‍ය ස්වභාවය නිත්‍යවටම සුවපත් වෙලා ඒක නිරෝධ වෙලා ගින් අතුරුදාන් වෙච්ච රාතෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි කවුද? මෛත්‍රියේ නිර්මාණයක් විය යුතේ. මේ සතරමා භූතයා මේ ලෝකයේ කිසිම කෙනෙකුට හිංසා පීඩා නොකරති. එහෙනම් අපි ඒ தත්වයට පත් වෙලා ඒ ආ සමාන වෙලා ඒ නාම රූපත් එක්ක එකතු වෙලා දිය වෙලා මිශ්‍ර වෙලා ගියාම අපිත් මේ පොළවත් එක්ක සමාන බවට පත් වෙනවා. නමුත් අද එම නැහැ. හේතුව මාපොළවයි අපි වෙනම වෙනම පේනවා. ඒ නිසා තමයි දූවිල්ලට අපි කැමති නැහැ, මඩවලට කැමති නැහැ, මාපොළවේ පස්වලට කැමති නැහැ. අපට නාන ප්‍රකාර විදියට ඒකේ ආවරණ දාන්න ඕනේ, ඒකේ පිළිසරණ ඕනේ. ඇයි ඒ මානසිකත්වය ඇවිල්ලා නැහැ. එහෙනම් ගස් යට තියෙන සෙවණට අපි කැමති නැහැ. ඇයි? අපි දන්නවා මේකට ආරක්ෂාව මදි. උළුවාලා තියෙන්න ඕනේ, බිත්ති බැඳලා තියෙන්න ඕනේ, දොරවල් දාලා තියෙන්න ඕනේ. එහෙනම් තාම අපි සතරමා භූතයට සමවැදිලා නැහැ. තාම වෙන් වෙච්ච ස්වභාවයේ තියෙන්නේ. එහෙනම් තපෝවණයට ගියන් බලනකොට ගාක් යටින්න තාපසයට අනේ ස්වාමිනී කුටියක් අදලා දෙන්නයි දෙන්නද කියලා ඇහුවාම ඒ උත්තමේ ආනවා කුටිය හදන්නේ මොකටද කියලා. ඇයි ඔබ වහන්සේට ඉන්න? ඇයි මේ ගස්කොළන් ඉතින් කුටිය ඇතුලේද ඉන්නේ කියලා ආනවා. එතකොට එයා කියනවා ගස්කොළන් වලට කුටිය අවශ්‍ය නැහැ. මමත් ගහක් තමයි. මමත් මහපොළව තමයි. මමත් මූද තමයි. මමත් වායුව තමයි. වායුවට කිසිම තැනක කුටිය අදලා දීලා නැහැ. වතුර වලට ඉන්න කුටිය අදලා දීලා නැහැ. මේ ගස්කොළන් වලට කුටිය අදලා දීලා නැහැ. මේ වනයේ ඉන්න සත්තු සිපාවුන්ට කුටිය අදලා දීලා නැහැ. එහෙනම් මට විතරක් විශේෂත්වයක් සැලකන්නේ ඇයි? මමත් මේ සතරමා භූත සතරමා භූතයාට සතරමා භූතයත් එක්ක ඉන්න දෙන්නයි කියලා කියනවා. එහෙනම් බලන්න ඒ උත්තමයන් වහන්සේලා මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේම තමන් ජීවත් වෙන්නේ කොයි විදියටද? සතරමා භූත විදියට. එහෙනම් අපි අපේ ජීවිතවල අපි එක දෙයක් අමතක කළා. අපිට කීකරුකම නැහැ. මේ සියලුම නාම රූප වලින් පරිසම් දෙන කර්මයට යන්න හරින්න. එහෙනම් අපි මේ පුද්ගල ස්වභාවයත් එක්ක මේ අවබෝධතා ඥානයේ අඩුපාඩුත් එක්ක අපි මේ පරිසම් දෙන සෑම කර්මයක්ම අපි අපට ඕන ඇද්දිට වෙනස් කරනවා. අපට කිසිම දෙයක් පූජා කරන්න බෑ. ඒක අපට ඕන ඇද්දිට වෙනස් කරනවා. බෙදෙන කෙනා දන්නවා මෙයාගේ කර්මයට මෙච්චරයි බෙදිය යුත්තේ. එයාට බෙදලා යන්න හරිනවා. යම්කිසි කෙනෙක් කර්මානුරූපිය අපට දෙන්නේ මෙච්චරයි කියලා තීරණය කළා නම් එයාට ඒ දේ දීලා යන්න හරිනවා. අපි ඒක වැඩිපුර ඉල්ලා ගන්නෑ. එයාට අපහසුතාවයක් වෙන විදියට ආවාදන සාසනා කරන්න යන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රාවක සංඝයාට පින්දපාත චර්යාව දේශනා කරන්නේ. එහෙනම් මොකවත් ඉල්ලා ගන්න එපා, කිසිම දෙයක් කියන්න එපා. ඒගොල්ල කැමැත්තෙන් දෙන දේ සුදුසු නම් ඒක පිළි අරගන්න, බිම්බලාගෙන යන්න. ආශිර්වාද කරන්නවත්, අනුශාසනා කරන්නවත්, සාකච්ඡා කරන්නවත් යන්න එපා. එහෙනම් සැබෑ තාපසයා මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ පේන දේවල්, ඇහෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් මේ හැම දෙයක්ම කර්ම. අපි විසින් නිර්මාණය කරපු සලායතන කර්ම. එහෙනම් ඒ කර්ම වලට පෙනිලා, ඇහිලා, දැනිලා, ඇඟිලා, සිටිලා යන්නට අරින්න ඕනේ. ඒ කර්ම ඉවර වෙලා යන්න අරින්න ඕනේ. අපි යම් කිසි දෙයක් දැක්කා නම් ඒ දැක්ක දේ නිසා ඇතිවෙච්ච කර්මය නැවත ඵලයක් වෙලා අපට පරිසම් දෙනවා. ඒ කර්මය තුළින් තව එකක් ඇති කරන්නේ නැතුව ඒ දැක්ක දේ දැක්කා පමණයි කියලා එයාට නිරෝධ වෙලා යන්න අරින්න. අපි යම් කිසි දෙයක් යමකට කිව්වා නම් ඒක එයාට ඇවුනා නම් ඒ ඇයිච්ච දේ අපට නැවත එනවා. ඒ ඇයිච්ච දේ නිසා ලෝභ දේශ මොහ රාග ඇති කරගත්තොත් නැවත යට කර්මයක් ඇදෙන නිසා ඇවුනා ඇවුනා පමණයි කියලා ඉතා ගත්තාම අන්න අර කර්මය මෙතනින් පරිසම් දුන්නා. මේ හේතුව නිසා අටගත්ත ඵලයෙන් තවත් හේතුවක් අටගත්තේ නැහැ. එහෙනම් ඒ කර්මය නිරෝධගාමි වෙලා. එහෙනම් මේ විදියට අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ කර්ම නිර්මාණය වෙන එක නවත්තලා මේකට කීකරු වෙන්න. ගොඩාක් දුරට අපි පුද්ගල ස්වභාවය දැකලා නාම රූප ස්වභාවය දැකලා තමයි මේ ද්වේෂ සාගත වෛර සාගත තත්ත්වයේ උදා කරගන්නේ. ඇයි අපි නමින් බලන්නේ මේ අසුවලා කියලා? ඇයි අපි රූපයෙන් බලන්නේ ආවලා කියලා? අපට තියෙන්නේ සතරමා භූත වලින් බලන්න. මේ සතරමා භූතයා මොනතරම් ශ්‍රේෂ්ඨද? මට ඇවිල්ලා නමස්කාර කරලා ගියා. මේ සතරමා භූතයා මොනතරම් ශ්‍රේෂ්ඨද? මට නිඳා අපාස කරලා ගියා. මේ සතරමා භූතයා මොනතරම් ශ්‍රේෂ්ඨද? මට ගෞරව ප්‍රශංසා කරලා ගියා. එහෙනම් මේ සතරමා භූතයාගේ ඝනදෙනුවක් කියලා අපි අවබෝධ කරනවා නම් සෑම තප්පරයක් ගානේ සෑම මොහොතක් ගානේ අපි විසින් නිර්මාණය කළ සංඥා සංස්කාර ධර්ම අපට පරිසම් දෙනවායි කියන අවබෝධයෙන් ඉන්නවා නම් ඒකාන්ත වශයෙන්ම කර්ම නිරෝධ වෙලා යන ක්‍රමවේදයට අපි පත් වෙලා. එහෙනම් අපි කවදාවත් එම කර්මයක් විසින් බලන්නේ මේ කර්මය ගෙවෙනවායි කියලා බලන්නේ කම්මඵල විශ්වාසයේ නැතුව අපි ඒක වෙනස් කරනවා. ඒක එහෙම නෙමෙයි මේම කියලා කියනවා. එහෙම තමයි වෙන්න කර්මය තිබුණේ. එහෙම නෙමෙයි මේම කියපු නිසා කර්මය වෙනස් වුණා. අන්න හේතුවක් අදාගත්තා. එහෙනම් ඒ වෙනස් වෙච්ච කර්මයෙන් අපට නැවත ප්‍රතිඵලයක් හම් වෙනවා. මේ භාවනා යෝගිය අවබෝධ කරගත්ත මේ ධර්මය තුළින් එයා නැවත ලෝක සත්‍යයට දේශනා කරනවා. පින්වත්නි, මේ ලෝකයේ මොකවත් කරන්න එපා, නිකන් ඉන්න කියලා. ඒගොල්ලෝ අර නිකන් ඉන්නවා කියලා. ඔව්, නිකන් ඉන්න. බලන්න එපා, ආන්න එපා, කතා කරන්න එපා, දැනගන්න එපා, සිතන්න එපා, නිකන් ඉන්න. නිවන් යන්න පුළුවන්. කොහොමද ඒ නිකන් ඉන්නේ කියලා ඇහුවා. මෙයා කියනවා, බලන දේ බැලෙන් දරින්න, බලන්න එපා. ඇයෙන දේ ඇයෙන් දරින්න, ආගන්න එපා. කතා කරන දේ කතා කරෙන්න අරින්න, උවමනාවෙන් එක සංවිධානය කරන්න එපා. ඇඟෙන දෙයට ඇඟෙන්න අරින්න, මොනවද ඇඟෙන්නේ කියලා හොයන්න එපා. සිතෙන දෙයට කතා කරන්න අරින්න, ඒකට මොකද්ද සිතන්න ඕනේ, කතා කරන්න ඕනේ කියලා සැලසුම් කරන්න එපා. එහෙනම් එයා යනකොට එයාට බැලෙනවා, එයාට ඇයෙනවා, එයාට ඇඟෙනවා, එයාට සිතෙනවා. එහෙනම් එයා මොකවත් කරලා නැහැ. එහෙනම් අර කර්ම ටික මෙතනින් පරිසම් දෙනවා. මෙතනින් කර්ම අලුතෙන් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් මේ අවබෝධය තමයි මෛත්‍රී භාවනාව තුළ අපේ කීකරුකම කියලා කියන්නේ. එහෙනම් අපි මේ කීකරුකම තුළින් අපට පුළුවන්කම තියෙනවා සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ කියන මේ මෛත්‍රී වාක්‍ය මේ ලෝක සත්‍යයට නැවත නැවත ආශිර්වාද කරනකොට ඒ ආශිර්වාදය නිසා යම් යම් සිතිවිලි අට ගන්නව නම්, ප්‍රියතාවයන් අට ගන්නව නම්, සැලුකම කට ගන්නවා නම්, ඒක තුළින් අපට සන්තෝෂයක් ඇති වෙලා ඒක තුළින් සිතුවිලි පාළ වෙනවා නම්, ඒ කියන්නේ කර්මය වෙනස් කරනවා. එහෙනම් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ භාවනාවක් කියනට වඩා ඒකට කියන්න පුළුවන් තවත් හොඳ ලස්සන වචනයක් තමයි අපේ මානසිකත්වය, අපේ ගුණධර්මවල තරම, අපේ සිතේ ස්වභාවය මනගන්න තියෙන මිනුම් දණ්ඩක්. එහෙනම් අතුරාට මෛත්‍රී කරනකොට මාව මට මනගන්න පුළුවන්, මිතුරාට මෛත්‍රී කරනකොට මාව මට මනගන්න පුළුවන්, මම භාවනා යෝගියේ භාවනා වඩනවායි කියලා මෛත්‍රී කරනකොට එයාගේ මාන්නේ තරම මනගන්න පුළුවන්. එනා මෛත්‍රී භාවනාව තුළින් එයාගේ තරම මැනගන්න තථාගතයන් වහන්සේ මිනුම් දණ්ඩක් දුන්නා. හදහිඳලා මැනලා බලන්න, ඇස් දෙක පියාගෙන තමන්ගේ ජීවිතයේ ගොඩාක් දුෂ්ටකම් කරපු කෙනාට මෛත්‍රී කරලා බලන්න, එයා වඩාගෙන ඉඳින්න පුළුවන් මානසිකත්වයේ තියනවාද කියලා බලන්න. පුදුමාකාර විදිහට මේ සිතේ වෙනස්කම් අපට වැටහෙනවා, තේරෙනවා. එතකොටයි තේරෙන්නේ මේ මෛත්‍රී භාවනාව මොනතරම් සුන්දර භාවනාවක්ද. මේ මෛත්‍රී භාවනාව තුළින් මට මාගේ මානසිකත්වය තේරුම් ගත්තා, මාව මම මැනගත්තා. එහෙනම් මේ මෛත්‍රී භාවනාව අපි සෑම තප්පරයක් ගානේ කර්මවලට කීකරු වෙන්න අපි පාවිච්චි කරන්න පුළුවන්. කොයි විදියටද? ගසට මෛත්‍රී කරනවා. ගසට මෛත්‍රී කරනකොට, අනේ මේ ගසල කොළත් නැහනේ, කොළ තියෙන කාකට කරන්න එපාය, නිකන් වේලිච්ච කාට මෛත්‍රී කරන්නේ ඇයි කියලා හිතනකොට අන්න යාට මේ ගා පිළිබඳ ද්වේෂයක් ඇති වෙලා, එහෙනම් මා විසින් මෛත්‍රිය දිය යුතුයි, ආලෝකයේ සූර්යාගේ මේ ලෝකෙටිනවා වාගේ, වායුගෝලයේ හැමෝටම බෙදිලා යනවා වාගේ, වර්ෂාව මා පොළවේ හැමෝටම හැමතැනටම ලැබෙනවා වාගේ, ඇයි මට මේ ගාට විතරක් අරගාට තරහ මෛත්‍රී කරන්න බැරි උනේ? අන්න එයා කර්මයට කීකරු නැහැ. එයා කර්මයට අකීකරු වෙලා එයාට ඕන කර්මයක් ආ නිර්මාණය කරනවා. එහෙනම් මේ විදියට අපි මේ සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ සෑම මොහොතක් ගානේ, තප්පරයක් ගානේ සජ්ජායනා කරනකොට අපි තුල ඇති වෙන සෑම චෛතසිකයකටම අපි කීකරු වෙන්න ඕනේ. අපි තුල නිර්මාණය වෙන සෑම අකුසල කර්මයකටම අපි කීකරු වෙන්න ඕනේ. ඒවා ඒ විදියට ගෙවිලා යන්න හරින්න ඕනේ. එහෙනම් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ අපි අපට මැනගන්නා කර්මයට කීකරු වෙන්නත් තථාගතයන් වහන්සේ දේශනා කරපු උත්තරීතර කමඨාණන්. එහෙනම් මම මෛත්‍රී භාවනාව නෙමෙයි කරන්නේ, අද ඉඳලා මම කර්මයට කීකරු වෙනවා. සෑම කෙනාම මට හොඳ කරන්නත්, සෑම කෙනාම මට නරක කරන්නත් කර්මය නේද මුල. එහෙනම් අතුර බී වෙන්නේ කර්මයට අනුව, මිතුර බී වෙන්නේ කර්මයට අනුව. එහෙනම් මිතුරෝ අතුරෝ දෙන්නාටම මෛත්‍රී භාවනාව වැපරුවාම ඒගොල්ලන්ට කවදාවත් අකටයුත්ත කරන්න බෑ. හැමතැනම කරන්නේ යහපත් දේවල්. එතකොට තමයි තාපසේක වාඩි වෙලා ඉන්න තැනක යෝගියෙක් ගිලා අනවා ස්වාමීනි මෛත්‍රී භාවනා වඩනවද කියලා අනකට ඔව් මං ගොඩාක් කාලයක් වැඩුවයි කියලා කියනවා එහෙනම් කකුලේ මොනවද තුවාලේ කියලා කියවුවාම එයා අහනවා මේ තුවාලේ කොහමද උනේ කියලා එතකොට තාපසයා කියනවා මගේ සහෝදරයෙක් හිටියා මගේ ළඟ මගෙත් එක්ක මිටපු තාපසයෙක් එයා එකපාරට මගෙත් එක්ක අමනාප වෙලා මට ගලකින් පාර දුන්නා එයා පාර දීලා මගෙන් අමනාප වෙලා ගියා මොකක්ද හේතුව කියලා කිව්වාම මං අවබෝධ කරගත්තා වූ ධානයක් පිළිබඳ එයාට කමටහන් දුන්නේ නැහැ ඒ නිසා එයා මගෙත් එක්ක බයින්බස් වුණා අමනාප වුණා විරසක වුණා අයින් වෙලා ගියා එහෙනම් අද බුද්ධ ශාසනය ඒ වගේ තත්ත නැද්ද ආචාර්යන් වහන්සේට ශිෂ්‍ය හාන්දරෝ ගල්වලින් ගාලා නැද්ද කනේ පාර ගාලා නැද්ද ශාසනය තුල දබර වෙලා නැද්ද එහෙනම් මේ වගේ තත්ත තපෝවනවලා පල්ලෙයා මට්ටම් වල තිබිලා තිනවා ඒ කාලේ එහෙනම් මේ තුවාලේ ඔයාට යාපතක්ද හයාපතක්ද කිව්වාම එයා කියනවා මගේ සහෝදර තාපසයාට මම මගේ මුළු ජීවිත කාලෙම පින්දෙන්න කැමති එයාට මං ජීවිත කාලෙම එයා ආශිර්වාද කරන්න කැමති ඒ තරමට යාපත් දෙයක් කළේ මේ තුවාලය තුලින් කියලා මොනවද මේ තුවාලෙන් ඔයා දකින්නේ කියලා ඇහුවාම කියනවා මට එරමිනිය ගොතාගෙන පරියන්කෙන් ඉන්න බෑ එහෙනම් මේ තුවාලයක් කයට ලැබුණාම මොනතරම් අපහසුතාවයක් දැනෙනවද මේ තුවාලයක් නිසා මොනතරම් වේදනාවක් විඳිනවන එහෙනම් මේ කය පුරාම මේ තින කෙලස් කියන තුවාල මොනතරම් වේදනාවක් දෙනවද එහෙනම් මේ කෙලස් නිරෝධ කරන්නට ඕනේ මේ ක්ලේශ ධර්මයන් වලින් මං නිදාසෙන්න ඕනේ මේ තියෙන සියලුම තුවාල ටික මං සනීප කරන්න ඕනේ මන් තුල තියෙන අසත්පුරුෂ ගුණධර්ම ඔක්කොම තුවාල මානසික තුවාල අසත්පුරුෂ ක්‍රියාවල් මේකක්ම කායික තුවාල එහෙනම් මේ තරම් තුවාල තියෙන බව මං දන්නේ මේ පොඩි තුවාලයකින් මගේ හැම තුවාලයක්ම එයා මට තේරුම් කරලා දුන්නා එයා මට දීලා තින්නේ ධර්මානුකූල තෑග්ගල් ඒ නිසා මම මේකට බේත් බඳින්නේ නැහැ මේ තුවාලයේ කැක්කම තුලින් තව තවත් මං වඩනවා තවත් මොනවද මේ තුවාලෙන් දකින්නේ තාපසතුමනි කියලා අනකට එයා නැවත අත් දෙක එකතු කරගෙන එයාගේ නම කියලා එයාට ආශිර්වාද කියලා කියනවා මේ තුවාලේ තව තවත් රිදෙනවා සමහරලාට අත් දෙක ඇඟිලි දෙකෙන් අල්ලලා තුවාලේ මිරිකනවා ඇස්වල කඳුළු පිරෙනවා එහෙම මිරිකලා මේ තුවාලේ පූජා කරපු කෙනාට විරුද්ධව එක සිතිවිල්ලක් එනවද කියලා බැලුවා සමහර අවස්ථාවල පොඩ්ඩක් ප්‍රියතාවේ අඩු වෙන අවස්ථා තිබුණා. ඒ හැම මොහොතේම මගේ සිත හදාගත්තා. ඒක මනාවට සකසුරුවම් කරගත්තා. මේ තුවාලේ වේදනාව දැනෙන හැම මොහොතක් තුලම අර තාපසයාට විරුද්ධව කිසිම සිතවිල්ලක් එන්නේ නැති විදියට මගේ සිත මම පරිස්සම් කළා. එයා මට සුදුසු ප්‍රදේශයක් දුන්නා භාවනා කරන්න. එයා මට හොඳ කමඨාණක් දුන්නා සිත හදා ගන්න. එයා තමයි මගේ වෛරය කියන එක අයින් කරන්න මේ තුවාලේ මට කමඨාන් දුන්නේ. එයා මගේ සහෝදරයා නෙමේ. එයා මගේ ආචාර්යවරයා, මගේ ස්වාමියා කියලා කිව්වා. තවත් මොනවද ඔබ වහන්සේ මේ තුවාලේ තියෙන තුලින් බලන්නේ කියලා ඇහුවාම කිව්වා මේ තුවාලය මේ තරම් වේදනාකාරී කියලා මම දැනගෙන හිටියේ නෑ එහෙනම් සත්‍යයක් මරණකොට ඌගේ කය පුරාම අම ගලවනකොට මොන තරම් වේදනාවක් තියෙයිද එහෙනම් අපි සත්‍යයකට හිංසා පීඩා කරදර කුරා කරාම මොන වගේ වේදනාවක් දැනෙනවද කියන ඒ සියලු සත්‍යයන්ගේ දුක දැන් මට දැනෙනවා ඒ නිසා මම කැමති වෙනවා ලෝක සත්‍යයගේ දුක නිවා ගන්න උදව් කරන්න එහෙනම් ලෝක සත්‍යයේ දුක මට මේ තුවාලය තුලින් අවබෝධ කළා කලින් මේ ප්‍රඥාව මට තිබුණේ නැහැ මේ අවබෝධය තිබුණේ නැහැ මම මේ වේදනාව කියන්නේ මොකද පිළිබඳව අවබෝධයෙන් හිටියේ නැහැ නමුත් මේ සහෝදරයා මගේ ආචාර්යවරයා මේ තුවාලය මට ඇති කරාපු පස්සේ මම දැන් දන්නවා සත්‍යයකට තුවාලයක් ඇති වුණා මොනතරම් වේදනාවක්ද එහෙනම් මේ නවංච දොරටු කියන්නේ තුවාල නමයන් මොනතරම් දුක් විඳිනාද මේ සත්තු එහෙනම් මේ සෑම සත්‍යයකටම මේ දුකෙන් නිරෝධ වෙලා නිදාසලා යන්න මා උදව් කරන්න ඕනේ කියලා දැන් අලුත් අලුත් ගුණධර්ම මට වැඩෙනවා කියලා කියනවා ඒ විතරක් නෙමෙයි මම මේ තුවාලය තුලින් තවත් කමටහනක් පඩනවා ඒ තමයි ගහකට වදින්න නැතුව ගලකට වදින්න නැතුව බිමට වදින්න නැතුව කිසිම දෙයකට අප්පෙන්න නැතුව මේ තුවාලෙ මම පරිස්සම් කරනවා ඇයි කැක්කුම වේදනාව වැඩි ඇයි මගේ ඇස මම පරිස්සම් කරගන්න නැත්තේ ඇයි මගේ කන මම පරිස්සම් කරගන්න නැත්තේ ඇයි මගේ දිව පරිස්සම් කරගන්න නැත්තේ ඇයි මගේ කය පරිස්සම් කරගන්න නැත්තේ ඇයි මගේ සිත පරිස්සම් කරගන්න නැත්තේ ඔය හරි තැනක නාම රූප වලට වැදුනාම ගනුදෙනුවක් වුණාම රිදෙනවා, වේදනාව අට ගන්නවා. එහෙනම් මේ කර්ම නිර්මාණය වෙලා මගේ ජීවිත කාලය පුරාම මට අඳන්න සිද්ධ වෙනවා, දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් වැදුනොත් රිදෙනවා. එහෙනම් මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක්ක ආයතන අය වැදෙන්නේ නැතුව පරිස්සම් කරන කමඨානත් මම මේ තුවාලය තුලින් ගත්තා. ඒතුව මේ මාගේ සහෝදරයා මට කමඨා රාශියක් දීලා මාගේ උත්තරීතර ගුණධර්ම වඩලා මාව මුනිවරයා දක්වා දියුණු කළා. දැන් මට ගොඩාක් දේවල් වැටහෙනවා විශ්යෙන් කියලා කිව්වාම මුනිවරයා කියන මට්ටමින් ඉඳගෙන මේ තුවාලය පිළිබඳව මොනවද කල්පනා කළේ, මොනවද වැටෙන්නේ කියලා කිව්වාම එයා කියනවා මේ තුවාලය මට දීපු නිසා මේ තුවාලය තුළින් මම ගොඩාක් සීය වැඩෙවා. ඒ විතරක් නෙමෙයි මේ තුවාලය නිසා මගේ ගුණධර්මවල තර්ම මන් අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙමෙයි මේ තුවාලයට මම බේත් එව්වා. බේත් දාන්න ඕනේ දැන් ඇති ගොඩාක් දේවල් දැනගත්තයි කියලා. බේතකට අත තියෙනකොට ඒ කොලේ මං කැඩුවේ නෑ. එපා මේ ගාටයිති කොලේ මම මොකටද දොරකම් කරන්නේ, නෑ මේකේ තිබිච්චදෙන් කියලා මං අත්තරලා කල්පනා කළා. මේ ගස්වලට මෛත්‍රිය කරන්න මට මේ සිතවිල්ල කවුද පාල කරේ, මේ ගස්වල කොලයක් කඩනකොට එපා මං මොකටද දොරකම් කරන්නේ, ඒගොල්ලන්ගේ අයිතිය මං මොකටද කඩාගන්නේ, අන්සතු දේවල් මං මොකටද ගන්නේ කියලා බේසත්‍ය අත්තරලා එතරම් තිබිච්ච ගාක්‍යට වාඩි වෙලා මං කල්පනා කරා මේ අවබෝධ ඥාණය මට ඇහැවෙයි මේ තුවාලේ නිසා. එහෙනම් තුවාලයක් තිබුණාම ඒකට බේත් හොයන්න සිද්ධ වෙනවා. බේත් හොයන්න සිද්ධ වුණාම අන්වස්තු දේවල් ගන්න වෙනවා. තුවාලේ කියලා කියන්නේ පංචකාමයන් පිනවන ධර්මතාවය. එහෙනම් පංචකාම ආශාව මට තිබුණාම මම මේ ලෝකයේ දේවල් ගොඩාක් ගන්න හදනවා, ලෝභය ඇති වෙනවා, ඒවා ගන්න ඔරකම් කරනවා, අදින්නා දාණය. එහෙනම් මේ ලෝක සත්‍යයට මම ධර්මයක් කියන්න කැමති. ඒ ධර්මය තමයි පින්වත්නි මට තුවාලයක් තිබුණා. තුවාලේ තිබුණ නිසා ඒක සනීප කරන්න බේත් හොයන්න ගියා. බේත් හොයන්න ගියාම අකමැත්තෙන් වුණා තමෝගෙම දේවල් කඩා වඩා ගන්න සිද්ධ වුණා. එහෙනම් ඕගොල්ලන්ට පංචකේ කාම කියන තුවාල පාක් තියෙනවා. මේ පාට බේත් ගන්න, ieval දොරවල් අදන්න, මුතුමැණික් ගන්න, රෙදිපිලි ගන්න, භාර්යාව ගන්න, ඉඩකඩම් ගන්න ගියාම ඒ පංචකාමයන් වලට බේත් වශයෙන් මේ වස්තු ගන්න ගියාම අදින්නාදාන වෙනවා, පානාතිපාතා වෙනවා, සුරාමේරේ වෙනවා, මුසාවාදේ වෙනවා, කාමයේ සුමිච්ඡාචාර වෙනවා, මේ ලෝකයේ තියෙන සෑම පාපයක්ම වෙනවා. එහෙනම් තුවාලයක් තිබුණාම තමයි අපි බේත් දාන්න යන්නේ. බේත් දාන්න ගියාම තමයි අදින්නා දාන වෙන්නේ. එහෙනම් පංචකාමයන් තිබුණාම තමයි ඒක පිනවන්න යන්නේ. පිනවන්න ගියාම තමයි සිල් කැඩෙන්නේ. ඒ නිසා තමයි ඉපදෙන්නේ, දුක් වෙන්නේ. මේ ලෝකයේ තුල තියෙන චතුරාර්ය සත්‍ය ධර්මය පටිච්ච සමුප්පාදය මට තේරුණා. එහෙනම් මේ තුවාලය සනීප කරන්න යන එක තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව මුල් කරගෙන අපි විඥාන පාල කරගෙන ඒ සලායතන නඩත්තු කරන්න ගින් තමයි හැමෝටම මේ වැරදිලා තින්නේ. එන අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන. අන්න බලන්න පංචකාමතනට ආපු ඇති. එහෙනම් මේ ලෝකේ මේ සෑම තුවාලයක්ම මිනිස්සු සනීප කරන්න හදනවා. මොකද්ද ඇඟට තුවාලයක් පේනවා, සිවිලිමක් නැහැ, ගයක් නැහැ කියලා. ඒ තුවාලේ සනීප කරන්න ගියාම මාමාර්ගයේ මිනිසුන්ගේ සල්ලිටි කොරකම් කරනවා, වන සම්පත් වලට තියෙන ගස් ටික කපා ගන්නවා, අනුන්ගේ වතු වල තියෙන වැලි ටික ගොඩදා ගන්නවා. මේ විදිහට එයා තියෙන සියලුම වස්තු ටික ඔරකම් කරලා එයාගේ පංචකාමයේ පිනවන්න සූදානම් වෙනවා. එහෙනම් මේ විදිහට මේ ලෝකයේ තියෙන සෑම ධර්මතාවයක්ම අපට තියෙන මානසික තුවාලවලට ප්‍රතිකාර කරන්න ගියාම ඇතිවන ප්‍රශ්න. රාගය කියන තුවාලය සනීප කරගන්න එයා උත්සාහ කරන්නේ කොහමද? කසාදයක් බඳලා. එහෙනම් රාගය සනීප කරන්න කසාදයක් බඳාම ඒ රාගයට ඇතිවෙච්ච කසාදයට එයා අම්බ කරන්න ඕනේ ජීවිත කාලය පුරාම. ගෙවල් අදන්න ඕනේ. ඒ නිසා අම්බෙන දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ, බේත් දෙන්න ඕනේ, උගන්නන්න ඕනේ, ඒගොල්ලන්ට දෑවැද්දක් එකතු කරන්න ඕනේ. දැන් බලන්න එයා මේ තුවාලෙට බේත් දාන්න ගින් එයාට වෙච්ච අකටයුත්ත. ඒ නිසා මම ලෝකයාට දේශනා කරනවා, පින්වත්නි ලෝකේ තුවාල ඇති කරගන්න නැතුව ඉන්න, පංචකාමයන් පිනවන්න නැතුව ඉන්න. එහෙම ඉන්න පුළුවන් නම් මේ ලෝකයේ කවදාවත් අසනීපයක් ඇති වෙන්නේ නැහැ, කවදාවත් අපට අකටයුත්තක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපට තපස් ජීවිතයේ තුල සන්තෝෂයෙන් ඉන්න පුළුවන්කම තියෙනවා පංචකාමයන් වලින් නිරෝධ වෙලා හිටියොත්. එහෙනම් මේ තුවාල පිළිබඳව මේ තාපසයා කිව්වාම ගොඩාක් සන්තෝෂ වුණා ඒ පිංගතා. අනේ මේ තරම් ධර්මතාවයක් මේ තුවාලය තුල තිබිලාද? එහෙනම් ගාපු කෙනා කෙරේ මෙච්චර පෑදිලාද? ගාපු කෙනාට මේ තරම් ගරු කරනවද? එහෙනම් අපේ විරුද්ධවාදියාට අපි මොනතරම් වෛර කරනවද? අපට උදව් කරන කට්ටියට මොනතරම් ආදරය කරනවද? මේ අඩුපාඩු මොනතරම් අපි ළඟ තියනවද? තාපසයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. එහෙනම් මේ කමඨාන තුලින් මේ ලෝක සත්‍යයා සෝපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙන්න ඕනේ කියන මේ භාවනාව තුලින් අපට තේරුණා හැම දෙයක්ම කර්මානුරූපී. ඒ දේවල් වලට ගෙවිලා යන්නරිමු. අපට මේ ලෝකේ මොකවත් වෙනස් කරන්න නැහැ. වෙනස් කරන්න එක දෙයයි තියෙන්නේ. ඒක තමයි වෙනස් කරනවා කියන එක විතරක් වෙනස් කරගන්නවා. එහෙම වුණොත් මේ ලෝකේ මොකවත් වෙනස් කරන්නේ නැහැ. සීනි අඩු වෙලා තියෙනවා ගිලම්පස වලට. සීනි ටිකක් දාගන්නවයි කියලා අදහසක් පාළ වෙනවා. ඒ කියන්නේ මම මේක වෙනස් කරගන්නවයි කියන අදහස පාළ වෙලා ඒ අදහස වෙනස් කරගත්තාම ඒ තියෙන මට්ටමෙම වළඳන්න පුළුවන්. එහෙනම් මට සීනි ලැබුණේ මට අද තියෙන කර්මානුරූපී මට තේ තීරණේ උනේ මට තියෙන කර්මානුරූපී ප්‍රමාණයේ තීරණේ උනේ මට තියෙන කර්මානුරූපී. කිසිම දෙයක් මට මේ ලෝකේ වෙනස් කරන්න බෑ. මේ සම්බුද්ධ ශාසනය මට තියෙන්නේ වාඩි වෙලා බලාගෙන ඉන්න හැමදේම යාපත්‍යස වෙලා නිමා වෙලා යනවා. ඒක තමයි මේ මෛත්‍රී භාවනාවේ අරියත් බෝධියේ தত্ত্বය. මෛත්‍රී භාවනා වඩන්නේ නැහැ රාතන් වහන්සේ. හැබැයි උන්වහන්සේ තරම් මෛත්‍රී භාවනා වඩන කෙනෙක් ලෝකේ නැහැ. හේතුව අපි මෛත්‍රී භාවනාව කරනවා, මෛත්‍රී භාවනා වඩනවා. ඒත් අපේම වැරදි වෙන්නේ නැද්ද? අකටයුතු දේවල් වෙන්නේ නැද්ද? අකුසල සිතුවිලි පාළ වෙන්නේ නැද්ද? ඒක විශ්වයට එකතු වෙන්නේ නැද්ද? ඒ නිසා ලෝක සත්‍යයට ස්වභාව ධර්මයට අකටයුත්තක් වෙන්නේ නැද්ද? එහෙනම් මොන මෛත්‍රියක්ද අපි වඩලා තියෙන්නේ? රාතන් වහන්සේගෙන් මීනකින්වත් රාසින්වත් පව් වෙන්නේ නැහැ. ඒ රාතන් වහන්සේ මේ ලෝකෙට මොකවත් අකටයුත්තක් කරලා නැහැ. එහෙනම් සැබෑ මෛත්‍රිය වඩලා තියෙන්නේ ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ වඩන තරම් මේ ලෝකේ කවුරුත් මෛත්‍රිය වඩන්නේ නැහැ. හැබැයි අපි මෛත්‍රිය ඕමනාවෙන් වඩනවා. ඒත් අපට ලෝක සත්‍යයට අකටයුතු දේවල් වෙනවා. එහෙනම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි මෛත්‍රී භාවනාව සැබෑ භාවනාව වශයෙන් වඩමු. අපි කිසිම දෙයක් වෙනස් කරගන්නේ නැහැ. එක දෙයක් වෙනස් කරගන්නවා. ඒ තමයි වෙනස් කරගන්න ඕනේ කියන හදාස වෙනස් කරගෙන හැම දෙයකම වෙන්න අරිනවා. එහෙනම් මට යම් කිසි කෙනෙක් අවවාද අනුශාසනා කරනවා නම් ඒක මගේ කර්මයෙන් පරිසම් දෙන කුසලයක්. හේතුව මගේ අඩුපාඩු අදාගන්න මට ලැබෙන උදව්වක්. සන්තෝෂයෙන් ඒ අවවාද අනුශාසනා පිළිඅරගෙන ඒක අදා ගන්නවා. නිന്ദා අපෝහා දැනෙනවා නම් ඒක මගේ කර්මය ගෙවන්න උදව් කරනවා. ඒ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ලෝකේ මට මොනවද වෙන්නේ කියලා. හැමදේම යාපත් දේවල් වෙන්නේ. ඇයි මම මේ ලෝකේ කරපු කියපු සිතපු හැම දෙයක්ම නැවත මට ඒ ආකාරයෙන්ම ඒ විදිහටම මැනලා කිරලා ඔතලා හම්බෙනවා. එහෙනම් මට මේගොල්ල මොනවද කරන්නේ? උදව් කරන්නේ. බනින මිනිසයා බනිනවා කියන කර්මය අපට ගෙවලා යනවා. එහෙනම් ප්‍රශංසා කරන මිනිසයා මගේ ප්‍රශංසා කර්මය ප්‍රශංසා කරලා දීලා යනවා. එහෙනම් මම යම් කිසිට වෛරේ පයවනම් වෛරේ පාන්න මිනිසෙක් කියලා වෛර කරලා යනවා. එහෙනම් මම දීපු දේවල් ඒගොල්ල මට දීලා ඉවර කරලා යනවා. එහෙනම් කර්මය ඉවර කරන්න මේ ලෝකේ සෑම මිනිසෙක්ම අපට උදව් කරනවා. එහෙනම් මොග්ගල්ලාන මාරාතන් වහන්සේට පොළුපාරවල් ලැබිච්ච එක, තථාගතයන් වහන්සේට ඉසරුදාව ඇදිච්ච එක, චක්කුපාල මාරාතන් වහන්සේට අසන්ද වෙච්ච එක කර්මානුරූපී නෙමෙයිද? එහෙනම් මේ හැම දෙයක්ම කර්මානුරූපී වෙනවා. අපි දීපු දේවල් නැවත ලැබෙනවා. මෙතන වෙන කිසිම දෙයක් නැහැ. ඉවසගෙන ඉඳ බැරිකම තියෙන්නේ. එහෙනම් කීකරුකම නැති එක තියෙන්නේ. කර්මයට කීකරු වෙනවා නම් මේ වෙනකොටත් අපි අරියත් බෝධියෙන් පිරිනුවම් පාලා කර්මයට කීකරු නැතුව අකීකරු කමෙන් අපට ඕන විදිහට කර්මය වෙනස් කරගෙන හිතුවාකාර කමෙන් අපට ඕන විදිහට ජීවත් වෙන්න ගිය නිසා ගොඩාක් දේවල් වෙනස් වෙලා ගොඩාක් දේවල් අපට ඕන විදිහට නිර්මාණය වෙලා ඒක විඳින්න භවගානක් අපට ඉපදෙන්න සිද්ධ වෙලා. එහෙනම් මේ මෛත්‍රී භාවනාවේ සාරාංශ කමඨාන තමයි මේ ලෝකේ හැමෝම අපට යාපත කරනවා. අපි විසින් එකතු කරගෙන උස්සාගෙන ආපු පෙට්ටගමේ තියෙන කර්ම ටික ඉවර කරන්න. චක්කු ප්‍රසාදේ, ජෝ ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, පොට්ටබ්බ ප්‍රසාදේ, මනෝ සංචේත ප්‍රසාදය කියන ආයතන අයෙම අපි කර්ම ගබඩා හයක් උසලාගෙන ආවා. ඒ ගබඩා වලට අනුව, ඒ තැම්පත් වලට අනුව අපට පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා. එහෙනම් ඒ කර්ම අපිට ලැබෙන්නේ අපි කරපු හේතුව නිසා ඇතිවෙච්ච ඵල නේද? එහෙනම් හේතුඵල ධාමයට අනුව ඒ කර්ම අපට පරිසම් දෙනවා මනාකොට. සාදු කාර්යයක් වේලා අපිට තියෙන්නේ බලාගෙන ඉන්න කිසිම දෙයක් අනුන්ගේ කර්ම අපට පරිසම් දෙන්නේ නැහැ. ඒක 100ට ලක්ෂ වාරයක් අපිට විශ්වාසයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙකුගේ කර්මයක් තවත් කෙනෙකුට පරිසම් දෙන්නේ නැහැ. එහෙනම් අපට මේ වෙන සෑම දෙයක්ම අපේ කර්ම, අපේ ආයතන ඇතුළෙන් අපි මේ ලෝකේ ජීවත් වෙන එක එක බහවල කරපෝ අඩුපාඩු අකුසල කර්ම අසත්පුරුෂ ක්‍රියාකලාප. එහෙනම් හැම දෙයක්ම සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ මේ භවය පුරාම පරිසම් දෙනවා. කොච්චර සන්තෝෂ වෙන්න ඕනිද? මට මෙච්චර කර්ම පරිසම් දීලා මාගේ පෙට්ටගන්ටික ඉස්සෙනවා. මට අරියත් බෝධියට පත් වෙලා පිරිනිවන් පාන්න මාව කර්මානුරූපීව නිවන්නට එක්කගෙන යනවා. එහෙනම් මේ නිරෝධගාමිනී ප්‍රතිපදාව අපි තුල ස්වයංක්‍රීයව ඉබේ සිද්ධ වෙන එකක්. එහෙනම් අද ඉඳලා අපි මෛත්‍රී භාවනා වඩනවා කීකරුකම කියන ධර්මතාවය තුලින්. එහෙනම් මේ ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ ඒගොල්ල අපට උදව් කරනවා අපේ කර්ම ඉවර කරන්න. මේ ලෝකේ ඉන්න සෑම සත්වයෙක්ම පුද්ගලයෙක්ම අපට අවිලා විවිධාකාර ප්‍රතිචාර දක්වලා උදව් කරනවා අපි විසින් රැගෙන ආපු කර්මය ඉවර කරන්න. අපි අද ඉඳලා කීකරු වෙමු. මෛත්‍රී භාවනාව කීකරුකමෙන් පරිපූර්ණ කරමු. මේ ලෝකෙට කිසිම හිංසාවක් පීඩාවක් තොරව ජීවත් වෙන අරියත් මානසිකත්වය ඇති කරගමු. ඒක තමයි මේ ලෝකේ අවසාන මෛත්‍රී භාවනාව. ඒක තමයි මේ ලෝකයේ තියෙන උත්තරීතර ආර්ය ශ්‍රාවකයාගේ මෛත්‍රී භාවනාව. එහෙනම් ඒ භාවනාව තුළින් කිසිම භාවනාවක් කෙරෙන්නේ නැහැ. නමුත් ලෝක සත්‍යයේ සිතට කායට දුක් ලැබෙන්නේ නැහැ. රාසින්වත් පෞසිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ භාවනාව තුළින් ලබා ගත්තා වූ කමඨාන අපේ සිත්වල නිදන්ගත කරගෙන සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ මේ කර්ම වලට කීකරු වෙමු. ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, මේ සිතෙනවා කියන සෑම දෙයක්ම මාගේ හේතු නිසා අටගත්ත ඵල. ඒ සියලෝම කර්ම ගෙවිලා ගියාදෙන් සන්තෝෂයෙන් කීකරු වෙලා ඒවා විඳ දරාගෙන මේ ලබාපු මිනිසත් භවයේ කර්ම නිමා කරගෙන අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ මෛත්‍රී භාවනාව සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ, නිවනින් සැනසීම කියන මේ මෛත්‍රී භාවනාව කමඨාන මේක තුළින් ලබා ගත්තා වූ අවබෝධ ඥාණය ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධිය පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.